අපේ මාතෘ ෆෝන් අපි ටිකක් ඔෆ් කරගමු. ඒක හදිස්සියේම මහත් එක්ක කවුරු හරි ඉන්නවනම් කමක් නෑ. ඔන්නක සාමාන්‍ය සබට පහසුවේ නේ. දෙකව සාධන සිල් සමාදන් වීම සඳහා හැම දිනම নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ පින්වත් පිරිස අද මේ ස්ථානයට පැමිණෙන තමන්ගේ ජීවිතවලට බොහෝ යහපතක් උදා කරගන්න පුළුවන් වෙන වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට ඒ තථාගත ලෝතර සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ශ්‍රවණය කරන්නට වෙන දින අදහස. ඉතින් ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්නට පෙර අපි සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් පිළිල කරගත්ත මේ සුවඳ මල් සුවඳ තුන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන පූජා කරමු. පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගුණ දිහා සිහිපත් කළොත් අපිට අපේ චින්තනයකින් හිතන්න පුළුවන් ස්වභාවයක් නැහැ. නමුත් අනුමානෙට හෝ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා අපි ටිකක් හරි තේරුම් අරගෙන දැනගෙන පූජාවන් පවත්වනවා නම් ඒ තුලින් ලැබෙන ආනිසංස පක්ෂ ගොඩක් වැඩි. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේම බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් සීලෙන් සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේට සමාන කරන්න කිසිම කෙනෙක් ලෝකෙ තුල නැහැ. සමාන කරනව නම් කාට සමාන කරන්න පුළුවන්? තවත් ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට උත්තර. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට දේශනා කරන අසමෝ අසම සමෝ කියලා. ඉතින් එබඳු ලෝකයට සමාන කරන්න බැරි ගුණයන්ගෙන් අනුනු බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා සද්ධාවෙන් අපි යම් පූජාවක් කළොත් වෙන දේශයකට යමකට සමාන කරන්න අපහසු කුසලයක් සිද්ධ වෙනවා. ගුණ දැනගෙන අපි සිද්ධ කරනවා. මම මේ අවස්ථාවේ අපේ හිත් ටිකක් හැදෙන්නටත් එක්ක පුංචි කතාවක් හොඳක් මතක් කරන්නම්. දවසක් බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන විශාල මහ නුවර ධර්මචාරිකාවේ හැසිරෙනවා. ඒ හැසිරෙන අවස්ථාවේදී ඔය විශාල මහ නුවර හිටියා එක්තරා මිනිස්සේ ගවඝාතක මිනිස්සේ හරක් මරන. මෙයාගේ ජීවිකාව තමයි මේ හරක් මරලා දැන් දැන් වලට ගිහිල්ලා හරක් මිලයට ගෙනල්ලා හරක් මරලා ඒ මස් විකුණලා ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ මස් විකුණපු මුදලෙන් ලාභෙන් තමන්ගේ දුව දරුවෝ ජීවත් කරනවා. ආපහු මුදලක් දීලා තව හරකෙක් ගේනවා. ඉතින් එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් පිරිවරාගෙන වඩිනකොට මේ ගවඝාතක මිනිසයා ඈත පිටිසර ගමකට ගිහිල්ලා මරන්න ගවයෙක්ව මිල දීලා අරගෙන ඒ පාරෙම ඉදිරිපස්සෙන් එනවා. ඉතින් මේ හරකා දන්නවා මේ මිනිසයා මරන්න ගෙනියන බව ඉවෙන් වගේ දැනගෙන කඹේ එහාට මෙහාට ඇදලා කොහොම හරි දුවන්ට හදනවා. ඉතින් මේ ගවය දැක්ක ඈත තියාම බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් වඩිනවා. දැකලා අර මිනිසයාගේ කඹේ එකපාරට අතින් මුදුරගෙන වේගින් දුවලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දිගා වෙලා දිවෙන් සිරිපතුල් ලෙවකණ්ඩ ගත්තා කියලා. ඉතින් මුළු තුන් ලෝකෙටම අනුකම්පා කරන මහා කරුණික බුදුරජාණන් වහන්සේටත් හරිම අනුකම්පාවක් මේ සතා ගැන ඇති වුණා. ගවය අල්ලගන්න ඕන කියන අදහස ඇතුව මේ මිනිස්සෙත් ගවය පිටිපස්සෙම ආවා බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නය වැඩින්න දැන්ට. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ගවඝාතක මිනිසයාගෙන් අහනවලු උඹට මේ ගවයව නිදහස් කරන්න බැයිද කියලා. ස්වාමිනේ මේ ගවය නිදහස් කරන්න පුළුවන්. ඒ ස්වාමිනේ මම ගොඩාක් දුප්පත් කෙනෙක්. මම ජීවත් වෙන්නේ මේ ගවය මරලා ඒ මස් විකුණලා එහෙම ජීවත් වෙන්නේ. ඉතින් මම මේ සතා නිදහස් කළේ ස්වාමිනේ මගේ දරු මල්ලන්ටවත් මටවත් ජීවත් වෙන්න විදිහක් නැහැ. ජීවිතේ යපව ගන්න ක්‍රමයක් නැහැ ස්වාමිනේ කිව්වා. හොඳයි නුඹට මේ ගවය වෙනුවෙන් මිලක් ලැබෙනවා නම් මේ ගවය නිදහස් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමිනේ පුළුවන්. මේ ගවය කීයක් විතර වටිනවද කියලා. අසුරන් 1000ක් විතර වටිනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිතින් අදිෂ්ඨානයක් කරනවලු මසුරන් 3000ක් අරගෙන යම් කිසි කෙනෙක් මෙතෙන්ට පැමිණේවා කියලා සිතින් අදිෂ්ඨානයක් කරනකොට බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කයේ තේරුම් ගත්ත ශක්‍රදීජ මොකද කරන්නේ? මනුස්ස වෙස්සයක් මවාගෙන මසුරන් 3000ක් අරගෙන ආවහම ඒ මසුරන් 3000 මේ ගවඝාතක පුරුෂයාට දීලා අර ගවය නිදහස් කළා. නිදහස් කළා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් එක්ක දැන් තමන් වහන්සේලා වඩින ගමන හැමෝම වඩින. ඉතින් අර නිදහස් කරපු ගවයා මොකද කරන්නේ? වෙන කොහෙවත් යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගේ වඩින පිටිපස්සෙම යන්න ගත්තද? තමන් නිසා තමන් ජීවිතේ ලැබුණේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් ඒ ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරු දිහා බල බල තිරසංගත වුණාට මේ සතයි පිටිපස්සෙම යනවා. ටික දුරක් යනකොට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. ඉතින් ආනන්ද හාමුදුරුවන් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ සිනහ පහර කළන්ට හේතුව මොකද්ද? ආනන්ද ඔබට පේනවද අපි පිටිපස්සෙන ගවයා? එහෙමයි භාග්‍යතුන් වහන්සේ පේනවා. ආනන්ද මේ ගවයා තව නුඹූ දවසකින් මැරෙනවා. මැරිලා චාතු මහා රාජිකේ සතරවරම් දෙවිවරුන්ගේ පුතා වෙලා උපදිනවා. ඊට පස්සේ එතන බොහෝ අවුරුදු දහස් ගානක් දිවිසප විඳලා එතනින් චුත වෙලා තවුතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ පුතා වෙලා උපදිනවා. එතනින් මැරිලා බොහෝ ඉපදිලා බොහෝ අවුරුදු ගානක් දිව්‍ය සම්පත් විඳලා එතනින් මැරිලා යාම දිව්‍ය ලෝකේ සුයාම දිව්‍ය රජුරන්ගේ පුතා වෙලා උපදිනවා. එතනින් මැරිලා පරණිම්මිතේ නිම්මාන රතියේ සුනිම්මිත කියන දෙවියන්ගේ දිව්‍ය පුත්‍රයා වෙලා උපදිනවා. ආනන්ද එතනිනුත් මැරිලා පරණිම්මිත වසවතු දිව්‍ය ලෝකේ පරණිම්මිත වසවතු දෙවියන්ගේ පුත්‍රයා වෙලා උපදිනවා. ආනන්ද මේ සත්වයා මේ විදිහට බොහෝ කාලයක් සසරේ මේ අත සුගතිවලම සැරිසරලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පසේ බුද්ධත්වයකින් මේ සියලුම සංසාර දුක අවසන් කරනවා කියලා අර සතා ගැන දෙන්නේ. පරිබුදු ආනන්ද හඳුනන ස්වාමීන් වහන්සේ ඒකාන්තෙන් ආශ්චර්යයක්. ඒකාන්තෙන් අද්භූතයි. තිරිසං ආත්මික උපන්න මේ සතා ඔයතරම් බල සම්පන්න කුසල විපාකයක් ලැබෙන්න මොකද්ද කරපු කුසල? තිරිසංගත සතෙක් කියලා. ඒකාන්තෙන් ලේසි කුසලයක් නෙමෙයි ඔය කියන විදිහට ඔය විපාකේ හැටියට. ආනන්ද ඒක එහෙමම තමයි, ඒක එහෙමම තමයි. ස්වාමීන් වහන්සේ මොකද්ද ඒ කරපු කුසලේ? ආනන්ද වෙන මුකුත් නෙමෙයි. මේ තිරිසංගත සතා තමන්ගේ මුළු ජීවිතේම තථාගතයන් වහන්සේට පූජා කෙරුවා. තමන්ගේ මුළු ජීවිතයෙන් විශ්වාසය තැබී තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ සැඟවෙන තැන්, පිහිට තැන්, පිළිසරණ තැන් කරගෙනයි ශ්‍රද්ධාව ඇති කරගත්තේ. මුළු ඔක්කොම ගැන විශ්වාසයක් තිබර නැතුව තථාගතයන් වහන්සේ ළඟටම දුවගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ කෙරෙහි දිවි පූජාවෙන් ශ්‍රද්ධාව ඇති කරගත්ත දේ විතරයි මේ සතා කළේ. එපමණකින් ශ්‍රද්ධාව ඇති කරගත්ත නිපමණකින් මේ සතාට නිබඳු සම්පත්තියක් ලැබෙනවා ආනන්දය කියලා දුන්නා. මම මෙතෙන්දි මතක් කළේ තිරිසංගත සතා කියන්නේ යමක් විතක්කලා විචාරලා තර්කානුකූලව හිතලා කල්පනා කරන්න පුළුවන් තරම් ප්‍රඥා ශක්තියක් නැති තමන්ගේ ඇස් ඉදිරිපිටට හමු වෙන දේ තුල පමණක් බැඳෙන්න දන්න සත්වයෙක්. එබඳු සත්වයකුත් සනසිල්ල විමුක්තිය ලැබුවනම් යමක් හිතන්න පුළුවන්, විතර්කණය කරන්න පුළුවන්, ප්‍රඥා සම්පන්නව යමක් තීරණය කරන්න පුළුවන් බවට පත්වෙච්ච අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි කවුරුවත් කිව්වට නෙමෙයි සදහැ සිතින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් වුණොත් මොනතරම් පිහිටක් පිටුහලක් ලැබෙයි කියලා හිතනවද? එබඳු ශ්‍රද්ධාවකින් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැහැ, බුදුහාමුදුරුවෝම සරණයි කියන කලන සිත් ඇතුව අපි පිළියෙල කරගත්ත මේ පූජාව බුදුහාමුදුරන් පූජා කරන හැම දිනාම සාදුකාරය දීලා නමස්කාරය. Yeah. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිනා සුගන්දිනාහං ගන්දේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං උප්පං මිලායාති යතාය ධම්මේ කායෝ තථායාති විනාශ භාවං මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක සියලු පාපයන්ගෙන් අත මිදුනසේක රහසින්වත් පවුනු කළසේක මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ ඇත්තාහු බුදුරජාණන් වහන්සේට අප විසින් පිළියෙල කළාවෝ මෙම සියලුම පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම පතා පූජා කරමු පූජා වෙත්වා පූජා වෙත්වා පූජාම වෙත්වා හොඳයි සාදුනා දැන් අද අපි ධර්ම සාකච්ඡාවක් කරනවාද ධර්ම දේශනාවක් කරනවාද අපි සාකච්ඡාවක් කරුවොත් දේශනාවක් තමයි හම්බ වෙන්නේ මොන හරි තියෙන විශේෂ කරුණු වලින් පටන් ගන්නවද ප්‍රශ්න මොන හරි තියෙනවද මම පටන් ගන්නද මම ටිකක් අපි මොන හරි ටිකක් සාකච්ඡා කළා ඊට පස්සේ අපි ප්‍රශ්න කතා කරමු නේද අපි මෙම ගත්තොත් දැන් අපි අහලා තියෙනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මි මේ ලෝකේ බුද්ධෝත්පාද කාලේ බොහොම දුර්ලභයි දුර්ලභකන සම්පත් මේ හම්බෙන මේ අවස්ථාව බොහොම දුර්ලභයි එතකොට මනුස්සත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ. මනුසාත්ම භාවයක් ලැබීමත් බොහොම දුර්ලභයි කියලා. එතකොට මේ දුර්ලභ කාරණා ගොඩාක් අපිට හම්බෙලා තියෙනවා. ඒත් අපිට ඒකේ දුර්ලභ බවක් නම් තේරෙන්නේ නැහැ. නේද? වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒ මොකද අපිට දහමේ තියෙන යථා ස්වභාවය නොතේරෙනකම නිසා. අපි මෙහෙම ගත්තොත් අපි දෙමව්පිය බෞද්ධ නිසා දෙමව්පියන්ගේ දෙමව්පිය හෝ අපේ පරම්පරාව බෞද්ධ නිසා හෝ අපි බෞද්ධ කියන ආගමට ඇතුළත්ව උපන්න තියෙන නිසා හෝ අපි බුදුහාමුදුරුව ගැන ධර්මය ගැන සංඝයා රත්නය ගැන කතා කරනවා. ඒත් මම හිතන්නේ පෞද්ගලිකව අපි තුනුරුවන් හඳුනගෙන තියෙනවා කියලා බොහෝ සෙයින්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගත්තාම අනිත් ආගමක කෙනෙක් තුනුරුවන් ගැන දන්නවට වඩා බොහොම ටිකක් විතරයි සමාහිත ගාථා ටිකක් විතරක් වෙන්න පුළුවන් දන්නේ. සමාහිත ඊට වැඩිය නොදන්නවා කියන එක නෙමෙයි මම බොහෝ සෙයින්ම. ඉතින් අපි මෙතනදී තුනුරුවන්ගේ වටිනාකම තේරෙන්නේ මම එහෙම කිව්වේ අපි සැබෑවටම තුනුරුවන් හඳුනාගත්තොත් අපි අපේ ජීවිතය හඳුනනවා කියන තැනින් කියන්නයි. අපි අපේ ජීවිතය අපිව හඳුනාගත්ත කෙනා තමයි තුනුරුවන්ව හඳුනන්නේ. එහෙම නැතුව අපි බාහිරින් තුනුරුවන් ගැන දන්නවා නම් ඒ ආගම් ශ්‍රද්ධාවකින් විතරයි. ආගම් ශ්‍රද්ධාව කියලා කිව්වේ ඒකේ තරම් ඔරොත්තු දෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. මම මේ කිසිම ආගමකට විතරක් බුදුදහමට හරි කියලා ආගමකට විතරක් මම ඇදලා මේ කියන එකක් නෙමෙයි. මම හිතන්නේ මේ ඔක්කොම බෞද්ධය වෙන්නේ නැති. නමුත් මෙතෙන්දී මම කතා කරන්නේ විචාරශීලී මනසකට. හරිද? අපි මෙහෙම කිව්වොත් අපි උපදිනකොට බුදු පින්තූරයක් පෙන්වලා මේ තමයි පුතේ මේ නබි නායකතුමා නැත්තම් ජේසුස් වහන්සේ කියලා කිව්වනම් ජේසුස් වහන්සේගේ ෆොටෝ එකක් පෙන්වලා අපිට කිව්වනම් මේ තමයි පුතේ බුදුහාමුදුරුවෝ කියලා. ඒ බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙන්න මේකයි ඉතිපිසෝ භගවාරහන් කියලා අද අපි මේ කුරුසියේ තියෙන ෆොටෝ එක ඉස්සරහා බොහෝම ශ්‍රද්ධාවෙන් වඳි. තේරුණේ? බුදුහාමුදුරුවෝ කියලා බොහොම ශ්‍රද්ධාවෙන් වඳි. අද අපි බුදුහාමුදුරුවෝ කියන මේ ෆොටෝ එක අපි ප්‍රතික්ෂේප කරා. අද අපිට ඉපදෙනකොට මේ බුදුහාමුදුරුවෝ කියලා හඳුන්වලා දුන්න හින්දායි අද අපි මේ පිළිම වහන්සේ ඉස්සර බොහොම ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ. මම මේක වැරදි කියන්න කියන එක නෙමෙයි. මම මේක අපි අද ශ්‍රද්ධාව ඇති කරගෙන ඉන්නේ මේ වගේ ලෝකෙ තුලින් බාහිර වස්තුවක් දිහා බලලා ඇති කරගත් ශ්‍රද්ධාව. ඉතින් අද බුදුරජාණන් වහන්සේ කෙරෙහි මම ගොඩාක් ශ්‍රද්ධාවයි කියලා හිතාගෙන ඉන්නවා නම් අන්‍යාගමික කෙනෙක් ඉන්නවා නම් එයාගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවත් ওই විදිහටම මම මගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන විදිහටමයි අනිත් කෙනාගේ ශ්‍රද්ධාවත් තියෙන්නේ. මෙපමණකින් අපිට බුදුරජාණන් වහන්සේ හෝ ධර්මරත්නේ හෝ සංඝරත්නේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද හැම කෙනාගේම ඒ කෙනාගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි නිබඳ ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් සැබෑවටම ශ්‍රද්ධාව ඇති වෙන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා අවිච්ඡප්පසාදේ නැත්තම් ආකාරවති ශ්‍රද්ධාව සැබෑම නිවැරදි ශ්‍රද්ධාව ගත්තාම මේ ජීවිතේ නෙමෙයි මතු සාංසාරික ජීවිතයකදී ශ්‍රද්ධාවෙන් වෙන් වෙන්නේ නැහැ අපි. එබඳු ශ්‍රද්ධාවකින් තුනුරුවන්ව හඳුනා ගන්න ඕනේ අපි. එහෙම හඳුනා ගන්නවා නම් අපිට හඳුනා ගන්නට වෙන්නේ තුන ශ්‍රද්ධාව ඇති කර ගන්නට වෙන්නේ අපිව හඳුනා ගැනීම. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ දහම හරියට අපි අහුවා නම් ඉගෙන ගත්තා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ විශ්වයේ හෝ වෙන කොහේ හෝ තියෙන බාහිර භෞතික දෙයක් ගැන නෙමෙයි අපේම ජීවිතවල ඒත් අපි නොදකින අපේම ජීවිතවල ඇතුළත. අපි කියමු බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඉමස්මින් ජීව ව්‍යාමමත්තේ කලේබරේ සසම්යම්මි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේන දුක්ඛ සමුදයංච පඤ්ඤාපේන දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේන දුක්ඛ නිරෝධං පටිපදංච පඤ්ඤාපේන. මහණෙනි, කය සහිත සංඥා සහිත මනස සහිත බම්බරයක් පමණ ඌ මේ ශරීරයේ තුලම මම දුකද, දුකේ ඇතිවීමද නැතිවීමද නැති කරන මගද පනවමි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් මේ ධහම අවබෝධ කරගත්තනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අපිව අවබෝධ කරගන්නවා. ඇයි මම එහෙම මතක් කළේ? පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ දුක් විඳින ලෝකයාගේ දුක දැකලා බොහොම කරුණාවෙන් මේ ලෝකයා දුකෙන් මුදව ගන්නට උන කියන අදහසින්. මේ ලෝකයාට මං හැරෙන්න වෙන පිහිටක් සරණක් නැහැ. මේ ලෝකයා දුක පිළිකුල් කරනවා. දුකෙන් අයින් වෙන්න ඕනකම තියෙනවා. ඒ පිළිකුල් කරන අකමැති ඒ දුක අයින් කරන්න කියලා මේ ලෝකයා කරන දේ මේයට දුක ඇති කරන හේතුවක් වෙලා ඒ බව පේන්න ඒක කියලා දෙන්න ඕනේ කියන අදහසින් මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මහා ගිනි ගොඩක් තියෙනවා නම් ගින්න නිවන්ට ඕනේ කියන අදහස ඇතුව අපි වියලි දර වියලි කොළ වියලි ගුමනන් දාන්නේ. අදහස අපේ ගින්න නිවන්ට කියන අදහසක්. නමුත් ඒකට වැටෙන්නේ ලැබෙන්නේ ගින්න ඇවිලෙන දේ නම් ඒ හේතුවෙන් වෙන්නේ ගින්න නිවෙන්න ඇවිලෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝකයේ දිහා හැම කෙනෙකුටම ඕනිකම තියෙනවා නිදුක් බව, සැනසිල්ල, සැප සතුට. ඒත් නිදුක් බව සැනසිල්ල සැප සතුට ගන්න කියලා මේ ලෝකයා කරන දෙයින්ම සැප සතුට නිදුක් බව සැනසිල්ල ඒ අයගෙන් තුරන් වෙනවා, අයින් වෙනවා. සැබෑවටම සැපසතුට සැනසිල්ල නිදුක් බව ගන්න ක්‍රමේ දන්නේ. අනේ මේ ලෝකය මේ ඇත්ත නොදන්නා කමින් අන්තයි. ඉබඳු ලෝකයට මේ ඇත්ත කොහෙලා කියලා දෙන්නට ඕන කියන කරුණාවෙන් පහළ වෙනවා. පහළ වෙලා පෙන්වෙත් සැබෑවටම දුක කියන්නේ මොකද්ද? ඒ දුක ඇති වෙන්නේ කොහොමද? ඒ දුක නැති කරන්නේ සැබෑවටම කොහොමද? දුක නැතිකරන්න සැබෑවටම කරන්න ඕනේ මොකද්ද කියලා පෙන්නන. කාටද කිව්වේ? අද දුක නැතිකරන්න උත්සාහවත් වෙන අපිට. අද දුක නැතිකරන්න උත්සාහවත් වෙන අපිටයි මේ ටික කිව්වේ. හොඳට බලන්න, මිනිස්සු විතරක් නෙමෙයි තිරිසංගත සතෙක්වත් කැමති නැහැ දුකට. කවුරුත් කැමතිද? හැම කෙනෙක්ම කැමති සැපසතුටට, සැනසීමට. හැම කෙනෙක්ම හොයන්නේ සැපසතුට දෙක. හැම ක්‍රියාදාමයක් දිහාම බොහොම තීක්ෂණ නුවණින් බලන්ඩ අපි කරන හැම ක්‍රියාවක්ම කරලා ඇති දුක නැතුව ඉන්න. අපිට තේරෙන්නේ සමහරවිට වෛද්‍ය වෘත්තියේ යෙදෙනවා. එහෙම නැතිනම් ගොවි කර්මාන්තයක් කරනවා, නැතිනම් කාර්යාලයක ලියන කියන වැඩක් කරනවා, නැතිනම් වෙන වෙළඳාමක් හිලඳාමක් කරනවා වගේ තැනකින් තමයි අපිට ලෝකෙ පේන්නේ, අරමුණු වෙන්නේ. නමුත් මේ එක අංශයක් හෝ මේ සියලු දේම ආරම්භය හොඳට තීක්ෂණව නුවණින් බැලුවොත් බලන්න මේ කරන හැම එකකම ප්‍රතිඵලය මොකද්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා දුක නැතුව ඉන්න බව. අපි නිකමට ගම්මු ඉගෙන ගන්න පුංචි දරුවෙක්. පුංචි දරුවෙක් දිහා ගන්න. මෙයා ඉස්කෝලේ යනවා. අපිට හිතෙන්නේ මෙයා දුක නැතිකරන්න ප්‍රතිපදාවක් හැදිරෙනවා කියලා. හිතෙනවද? නැහැ. ඇයි මෙයා ඉස්කෝලේ යන්නේ හොඳට ඉගෙන ගන්න? ඇයි හොඳට ඉගෙන ගන්න ඉගෙන ගත්තේ නැත්නම් හොඳ රස්සාවක් කරන්න බෑ. හොඳ රස්සාවක් නැති වුණොත් මොකද වෙන්නේ? යමක් මිල මුදලක් හොඳට හම්බ කරන්න බැරි වෙයි. හොඳට මිල මුදලක් නැති වුණොත් මොකද වෙන්නේ? හොඳට ගියක් දොරක් හදා ගන්න බැරි වෙයි. යාන වාහනයක් ගන්න බැරි වෙයි. එහෙන් බැරි වුණොත් මොකද වෙන්නේ? දුක් විඳින්න වෙයි. එතකොට හොඳට බලන්න මම මේ රළු තැනකින් කියන්නේ තමන් මේද මේ වගේ තැනක ඉඳලා මේ තියෙන ඔක්කොම දුක නැති වෙන්න මේ ලෝකේ හැම කෙනෙක්ම හොයන්නේ දුක නැති වෙන්න. අපි කෑම ටිකක් කන එකේ මොකක්ද කරන්නේ? බඩගින්න දුක. ඒ දුකට ප්‍රතිකර්මය වතුර ටිකක් බොනවා කියන්නේ මොකක්ද? වැඩි යවන්නේ නැහැ. ඉඳගෙන ඉඳලා ඇයි අපි හිටගන්නේ? ඉඳගෙන ඉන්න එක දුකක්. මේ දුකින් බේරෙන්න හිටගෙන ඉන්නකොට ගොඩාක් වෙලා ඇයි අපි ඉඳගන්නේ? හිටගෙන ඉන්න එක දුකක්. ඇයි අපි ඉඳගෙන හිටගෙන ඉරියව් දෙකම වැඩි වෙලාවක් කරලා ඊට පස්සේ ටිකක් ඇවිදින්නේ? ඉරියව් දෙක දුකක්. ඇයි අපි ඇවිදින්න ගිහලා ටිකක් හාන්සි වෙන්නේ? අර ඉරියව් දුක. හොඳට නුවණින් බලන්න අපේ ජීවිතයේ පුරාවට සියුම්ව ගත්තොත් එකින් එක එකින් එක එකින් එක අපි කරන්න මොකද්ද? දුක නැතිකරන උත්සාහවත් වෙනවා. ගියක් දොරක් හදන එකේ ඉඳලා, ධර්මල්ලෙක් හදාගන්න එකේ ඉඳලා, මිල මුදල් හොයන එකේ ඉඳලා. මම මේවා එපා කියන තැනක් නෙමෙයි මම මේ කියන්නේ. තම මේ විචාරශීලී බවක කියන්නේ ජීවිතේ හොඳට හිතන්න යමක් වෙන්නන්නේ. මේ හැම දෙයකම හැම අංශකම හැම කරුණක් ගානේ රිංගලා තියෙනවා. දුක කියන එක හොඳ නැහැ. මෙහෙම කළා හරි දුක නැතුව ඉඳයි අපි මේ හදලා තියෙන්නේ කියන කරුණක් තියෙනවා මේ හැම එකකම. ඉතින් අපි දන්නේ අපි දුක නැති වෙන්න කියලා කරන හැම දෙයක් තුලින්ම ජනිත වෙලා තියෙන ආපහු දුක කියලා. අපි කියමු මම ඔබට කියන්නේ පළඟැටියෝ වගේ සතෙක් ගත්තොත්. මේ පළඟැටියා හරි ආසයි පහන් දැල්ලට. ගොඩක් කැමති. දැන් තමන් පහන් දැල්ලට ගොඩක් ආස කරනකොට තමන් කැමති දේ තමන්ට නොලැබුණොත් මොකද ඇති වෙන්නේ? දුක. දැන් මේ පහන් දැල්ලට ආසයි ඒක ළඟට යආගන්න බැරුණොත් එයාට මොකද වෙන්නේ? දුක. මෙයා දැන් ඒ දුක නැතිකරණ්ඩයි, ඒ කියන්නේ තමන් පහන් දැල්ලට ගොඩක් කැමති. කැමති දේ තමන්ට නොලැබුණොත් ලබා ගන්න බැරුණොත් මොකද වෙන්නේ? දුක. ඒ දුකට ප්‍රතිකර්මයක් හැටියට එයා පහන් දැල්ලට පයින්නේ. පයින්නකොට මොකද වෙන්නේ? පිච්චෙන දුක එනවා. ආපහු ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක, යමකින්ද දුක ආවේ? ඒ පහන් දැල්ලටම ආපහු පයින්න. මැරෙනකම්ම කරන්න මොකද? දුකම විඳින්මින් දුකටම පයින්න. ඒත් ඒ සතා දන්නවද? ඒ සතා මොඩයි කියලා. දුක්ඛේ අඥානං. දුක ගැන දන්නේ නැහැ කියලා ඒ සතා දන්නවද? දන්නේ නැහැ. ඒ සතා මෝඩයි කියලා දුකටම තණ්හා කරලා දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා. ඒ හින්දා මෙයා දුකෙන් මිදෙන්නේ නැහැ කියලා භවයේ උසස් වෙච්ච අපි දන්නේ. හොඳට බලන්න, පළඟැටිය පැත්තකට වෙලා ඉන්නකොට පහන් දැල්ලා ඇවිල්ලා ඇඟේ හැපුණාද? තමන්ම දුක උපදින අරමුණට සැපයි කියලා හිතාගෙන තමන්ම පැනලා තමන්ම දුක් විඳිනවා. ඒත් එයා දන්නේ මෝඩයි කියලා. ඒ සතා මෝඩ බව දන්නේ භවයේ උසස් වෙච්ච අපි. අපි දන්නවද පළඟැටිය කරපු දෙයම චුට්ටක්වත් අඩු නැතුව අපි අපේ මට්ටමට කරනවා? ඒත් අපි දන්නේ නැහැ. අපි දන්නේ අපි මෝඩයි කියලා. ඉතින් මම මෙතන මතක් කළේ මුළු ලෝකයක්ම මනුස්සයාගේ නෙමෙයි, හැම සත්වයාගේ ඉඳලා හැමදාම කලේ මේ ජීවිතේ නෙමෙයි, අනන්ත ජාති සංසාරේ ඉඳලා දුක නැති කරන්නම උත්සාහවත් උනේ. නමුත් අවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට හැම කෙනෙකුටම ලැබිලා නැත්තේ ඒ ටික විතරයි. මොකද්ද? සැප සතුට තමන්ට ලං කරගන්නට දුක් දුම්නස් තමන්ගේ ජීවිත වලින් අයින් කරගන්නට කියන මේ ටිකයි කරගන්න බැරි වෙලා තියෙනවා. අඩුම ගන්න වෙන එකක් ඕනේ, හුස්ම හිර වෙලා හුස්ම ගන්න හරි තියෙන උවමනාවෙන් මැරෙන්නේ. ඒක හරි දුකක් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මේ දුක් විඳින ලෝකයට දුකෙන් ඈතර වෙන්න දහම් පෙන්වන්නට. ඔය මං සාමාන්‍ය දුකක් ගැන විතරයි කිව්වේ. අර පළඟැටියා වගේ අපිටද අපේ අම්මලා මැරෙනවා, කෑ ගහලා පපුවේ අද්දගා විලාප දීලා අඬනවා, අර පළඟැටියා පිච්චිලා ටිකකින් හරි ඉක්මනට අමතක කරනවනේ. සතියයි මාසෙයි හරි ඉක්මනට අමතක වෙනවා. ජීවිතේ දැනන්නේ ඇයි මෙහෙම වුනේ? ඇයි මේ දුක එන්නේ? මොකක් නිසාද මේක එන්නේ? අනේ මේක දුකක් නේද? හිතෙන්නේ අපිට දුක් මහන්සියෙන් හම්බ කරපු අපේ අප්පච්චිලා මැරෙනවා. බොහොම ආදරෙන් තමන්ගේ තුරුලි තියාගෙන හදපු දරුවෝ මැරෙනවා. නැත්නම් එකට හැදුණු වැඩුම් සහෝදරයෝ මැරිලා යනවා. නැත්නම් එකටම හිටපු යාළුවෝ මැරෙනවා. හිතෙන්නේ හිතෙන්නේ බොහොම ඉක්මනට අමතක වෙනවා අපිට. ජීවිතය ගැන හිතනවා නම් හිතන්න බොහෝ දේ. ඉතින් මෙච්චරි දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්නමතග්ගෝ යම් බික්කේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤාය. මේ සසර මූල් කෙලවලක් පේන්නේ අවිද්‍යාවෙන් බැහැලා තණ්හාවෙන් බැඳිලා ගොඩක් කල් සසරේ මේ යට දුවන සැරිසරන සත්වයෝ ඉන්නේ. මේ දීර්ඝ සංසාරයේ එනකොට තමන්ගේ මව් මල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පියා මල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඉතින් මේ වගේ මේ හැම එකකින්ම පින්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ අපේ ජීවිතවල ඇති දුක්ඛදායක ස්වභාවය. නමුත් අපි හරි දක්ෂ වෙලා තියෙනවා අපේ ජීවිතවල යථාර්ථය අපිට පේන්න නොදී බාහිර එක එක දේවල් කරලා වහගන්න අපි හරි දක්ෂ වෙලා තියෙනවා. හැබැයි අමතක කරන්න එපා, කවදාම හරි ජීවිතය අවසන් වෙන්නේ ඒ යථාර්ථයට අනුව මිසක අපි උඩින් පැලස්තර දාලා වහගන්න හදන ලෝකයට අනුව නෙමෙයි. ඉතින් මම මේ ටික මතක් කළේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ එකම එක ධර්මතා තුනක් නිසායි කියලා පෙන්වනවා. මොකද්ද? මේ ශාසනය සම්පූර්ණයෙන් බබලන්නේ ධර්මතා තුනක් නිසායි කියලා පෙන්වනවා. ජාති ජරා මරණ. ඉපදීම මහලු බව මරණය කියන ධර්මතා තුන නැති කරන්නයි කියන්නේ. ඔළුවක එක්කමක් හැදුනොත් අපිට පැනඩෝල් හම්බ වෙයි. සුව කරගන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාව දියුණු නිසා මොනවා හරි රළු ලොකු ලෙඩක් හම්බුනත් සුව කරගන්න පුළුවන් වෙයි. මේ ලෝකේ කාටද පුළුවන්, කාටද ලැබෙන්නේ මහලු බව මරණය කියන දෙකට බෙහෙත් හොයාගන්න පුළුවන් නේද? බෑ. නමුත් අවශ්‍යම තැන එතන නෙමෙයිද? අවශ්‍යම දේ දුරු කරගන්න ඕනෙම රෝගියෝක නෙමෙයිද? මොන බෙහෙතක් තිබුණත්, මොන දැනකම දැනුමක් උගත්කමක් තිබුණත්, මොන නිලයක් තානාන්තරයක් තිබුණත්, මොන සල්ලි මිලමුදලක් තිබුණත් අපි ඔක්කොම වැටෙනවා, අතහැරෙනවා නේද ওই දෙකෙන්? එහෙනම් අපි දිනනවා, අපි දිනුවා කියන්න පුළුවන්ද? අපි ශ්‍රේෂ්ඨයි කියන්න පුළුවන්ද? අපි සැප විඳිනවා කියලා කියන්න පුළුවන්ද? මේ ධර්මතා දෙකෙන් එකකට, මේ ධර්මතා දෙකෙන් මිදෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ කාමය තුලින් ලැබෙන සැපයට සැපක් කියන්නේ නැහැ. මොකද දුකකින් අවසන් වෙන නිසා. යම් සැපක් සැපයි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැපේම අවසන් වෙන්න ඕනේ කියලා. යම් සැපක් අවසන් වෙන්නේ දුකකින් නම් බුදුරජාණන් වහන්සේ ඒ සැපේට සැපයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ විඳින සැපයට සැප නැහැ කිව්වේ නැහැ. සැපයක් තියෙනවා කිව්වා. අද උපමාවක් කළා කුෂ්ඨයකට. කවුරු හරි කෙනෙකුට අර කඩුවේ ගම් කියලා හැදෙන කුෂ්ඨ, ඔය කුෂ්ඨය කසනකොට ඇතිවෙන දුකද සැපද? සැපක්. කුෂ්ඨය කසනකොට සැපක් ඇති වෙනවා. හැබැයි ඒ සැප කොච්චර වෙලාද තියෙන්නේ? බොහොම ටික වෙලාවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? තුවාලේ වැඩි වෙලා ලේ ගලවල දැවිල්ල හැදිලා පැය ගාණක්ම ඒකේ වේදනාව ඊට වැඩිනේ නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකය දැක්කේ මේ ලෝකයේ අවිදින සැප ඒ වගේ කියලා. කුෂ්ඨයක් අහන සැපේ වගේ. ඒ කියන්නේ ඒ මොහොතට අවස්ථාවට ඇත්තටම සැපයක් ලැබෙනවා. නමුත් ඒ නිසා ඊට පස්සේ ඇතිවෙන දුක වෙහෙස වේදනාවම බොහෝ වැඩි කියලා. අපිට දැන් කුෂ්ඨ කසන එක ඇත්තටම සැපයක්නේ. දැන් කාට හරි මුද ලොකු කුෂ්ඨයක් හැදලා කස කස හිටිනකොට අපිටත් හිතෙයිද අනේ අර මිනිස්සයා නම් හරි සැපක් විඳින්නේ, ඒ කුෂ්ඨ කහන අපිටත් ඔහොම කුෂ්ඨයක් හැදෙනවා නම් කහා කහා ඉන්න කියලා හිතෙනවද? ඇයිද සැපක්නේ? දැන් සැපක් නම් අපි කවුරුත් සැප ප්‍රාර්ථනා කරනව නේද? එහෙම නේද? සැපක්. දැන් මේ කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨ කහ කහ ඉන්නකොට දැන් අපි දන්නවා මේක සැපක්. අනේ මටත් අර වගේ කුෂ්ඨ කහන්න තියෙනවා නම් කියලා මේ කුෂ්ඨ කොච්චර හොඳයිද කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ආදීනව දන්නවා. ආස්වාදේ ටිකයි ආදීනව ගොඩයි කියලා. අපි නේද? හොඳට මතක තියාගන්න කුෂ්ඨකින් තොරව කුෂ්ඨ කැසීමෙන් ඉන්නේ සැපේ විතරක් ගන්න බෑ. පුළුවන්ද? බෑ. මේ සැපේ විතරක් හම්බ වෙන්නේ, මේ සැපේ විඳින්න නම් එයාට කුෂ්ඨයක් හදාගන්නම වෙනව නේද? යම්කිසි කෙනෙකුට සැපේ විතරක් ලැබෙන්නේ නැහැ කුෂ්ඨ රෝගයකින් තොරව. කුෂ්ඨ කහන තුවාලේ නිසා සැපේ නම් ලැබෙන්නේ, මට ඕනේ සැපේ, මට කුෂ්ඨ එපා, සැපේ විතරයි ඕනේ. නමුත් හොඳට මතක තියාගන්න මේ කුෂ්ඨ තිබුණොත් තමයි මේ සැපේ ගන්න පුළුවන්. එහෙනම් මේ සැපේ ඕනේ මට කුෂ්ඨය හදාගන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නම් මට කුෂ්ඨේපා සැපේ විතරක් කියන්නේ ලැබෙයිද? මම මේ එන සැප කහනකොට ඇතිම සැපේට විතර කැමති, නමුත් කුෂ්ඨයට කැමති නැහැ. මම අකමැති වුණාට මම මේ සැපේට කැමති වෙනකොට ඉබේම තියෙනවා මම කුෂ්ඨ රෝගයට කැමතියි කියලා. මොකද ඊගාව ජීවිතයකට හෝ පස්සේදී හෝ මට වෙනවා මේ වගේ සැපයක් ලැබෙන්න, මේ වගේ කුෂ්ඨයක් තියෙන්න ඕනේ. නැත්තම් මෙහෙම සැපයක් නැහැ. එහෙම නේද? ඒ වගේ. කුෂ්ඨයට උපමා කළේ බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකේ. මොකද ජා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියන් ආයතන ප්‍රියන්ගෙන් වෙන්වීම නපුරු වචන ඇනුම් බැනුම් කඩු කිනිසි වලින් ගහ ගන්නවා රණ්ඩු වෙනවා කියලා මහා දුක් සහිත වටපිටාවක් මත එබඳු කඩු කිනිසි වදින්න පුළුවන් මෙබඳු රූපයක් ඇතුව, මෙබඳු වේදනා සංඥා සංඛාරයක් ඇතුවයි මේ සැපේ විඳින්න හම්බ වෙන්නේ. අපිට රූපයක් දැකලා සැප විඳින්න, සද්දයක් අහලා සැප විඳින්න, ගඳ සුවඳක් ලබලා සැප විඳින්න නම් මෙබඳු ඇහක් මෙබඳු කයක් හදාගන්න වෙනවා. හරිද? මේ සැපේ විතරක් ඉන්නේ ඇහැ නැතුව, කුෂ්ඨේ නැතුව සැපේ විතරක් හම්බ වෙන්නේ නැහැ වගේ මේ සැපේ ගන්න නම් කුෂ්ඨෙත් ඕනේ වෙනවා. ඒ වගේ රූප බලලා සද්ද අහලා ගඳ සුවඳ ලබලා රසයක් අපිට සතුටක් සැපක් ඕනේ නම් අපි කැමති වෙනවා නම් අමතක කරන්න එපා මේ සැපය ලැබෙන්න මහලු වෙන ලෙඩ වෙන නොයෙක් රෝග හැදෙන රූපෙකුත් හදාගන්න වෙනවා. එහෙම රූපෙකුත් හදාගෙනයි මේ සැපේ විඳින්න වෙන්නේ. තේරෙනවද? මේ සැපේ ප්‍රාර්ථනා කළොත් ඔගොල්ලෝ මේ සැපේ රූප බලන්න ඔගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා මහලු බව මරණය ලෙඩ රෝග ප්‍රාර්ථනා කරන. ඇයි මේ සැපේ තුල ප්‍රාර්ථනාව නැහැ. නමුත් ඕගොල්ලන්ට සැපේ ලබා දෙන්න මෙහෙම රූපයක් හදාගන්න වෙලා හැදෙන්න වෙලා කියන ධර්ම නියාමතාවයක් කියනවා. එතකොට එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි දන්නේ නැති වුණාට අපි ප්‍රාර්ථනා කරන්නේ දුක කුෂ්ඨ රෝගය කියලා. එයින් එන සැපේ මම ප්‍රාර්ථනා කළොත් මම ප්‍රාර්ථනා කළ තියෙන්නේ මොකද්ද? කුෂ්ඨ රෝගියක් නෙමෙයිද? මම කුෂ්ඨ රෝගයට කැමති නෑ. නමුත් එන සැපේ, මේ සැපේ මට තියෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කළාම මම ප්‍රාර්ථනා කළ තියෙන්නේ මොකද්ද? කෙලින්ම කුෂ්ඨ රෝගය. ඒ වගේ හොඳට මතක තියාගන්න ප්‍රියමනාප රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් එන ආස්වාදයේ ටිකයි. හැබැයි මේ ආස්වාදයේ තියෙන්නේ කුෂ්ඨයක් මත වගේ. බඩගින්න, පිපාසය, එතකොට අවු, සුළං, මැසි, මදුරු, සර්ප ආදී ස්පර්ශයන්ගෙන් ස්පර්ශ වෙන කයක් හදාගන්න. එබඳු කයක් ඇතුව. එතකොට කඩු, කිනිසි, ගිනි, දිය, වසවිස වදින කයක් ඇතුව. ක්‍රමක්‍රමයෙන් දිරන, මැරෙන කයක් ඇතුව. මෙබඳු වටපිටාවකයි මේ සැප තියෙන්නේ. එතකොට මේ සැපය ගන්න හදාගත්ත කයින් මට සැපේ ලැබෙන්නේ ආස්වාදයේ බොහොම ටිකයි. කුෂ්ඨ කහනකොට විතරයි. නමුත් පිහිටලා තියෙන හැම වෙලාවෙම කුෂ්ඨය. මගේ ජීවිතේ පිහිටලා තියෙන හැම වෙලාවෙම මෙබඳු කයක. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ කුෂ්ඨය වගේ දෙයක් නිසා ඇතිවෙන සැපේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සැපක් නෙමෙයි දුකක්. ඒ සැපේට බුදුරජාණන් වහන්සේලා සැපයි කියන්නේ නැහැ. දුකක් කියනවා. ඒ හින්දා යම් දුකක් මත පිහිටලා තියෙන සැපේද බුදුරජාණන් වහන්සේලා දුකක් කියලා පෙන්වලා මේ දුක ප්‍රාර්ථනා කරන්න එපා, මේ දුකට තණ්හා කරන්න එපා. එහෙම වුණත් ඔයගලන්ට මේ දුක ආපහු ලැබෙනවා. මේකෙන් එතර වෙන්නේ කියන ධර්ම නියාමයක් වෙනවා. අන්න ඒකයි අපි ටිකක් ඉගෙන ගන්නට ඕනේ. අපි දන්නේ අපි ප්‍රාර්ථනා අපි ඒ කියන්නේ අපි කව කිසිම වෙලාවක දාන කෙලින්ම දන්නවා අපි කැමති නැහැ කුෂ්ඨ රෝගෙට කියලා. නමුත් මේ සැපේට කැමති. සැපේට කැමති කියනම මේ දෙයටද කැමති වුණා නේද කියන න්‍යායක් තියෙනව නේද කියන ධර්මතාවය දන්නේ අපි. අපි ජීවිතයේ පවතින්නේ එහෙම තැනක. ඉතින් ඒ වගේ ස්වභාවයන් අපිට තේරෙන්නේ වැටහෙන්නේ අවබෝධ වෙන්නේ මේ බුදුදහම තේරුණොත්. ඉතින් මම මතක් කළේ බොහෝම කාලයක ඉඳලා බුදුදහම අපි අඳුනගත්තේ නැහැ. මේ ජීවිතයේ දුක උපදින් න්‍යයි දුක නැති කරන්නේ කොහොමද කියන ධර්මතාවය අපි තේරුම් කරගත්තේ නැහැ. ඒ ස්වභාවය අපි ටිකක් තේරුම් කර ගන්නට ඕනේ. හරිද? මම දැන් මේ පොඩ්ඩක් වටපිටාව ගැන මතක් කළේ ඒ කියන්නේ අපි දුක විඳිනින් දුකටම තණ්හා කරනවා කියලා කිව්වේ අපි කුෂ්ඨේ නිසා දුක් විඳිනවා කියන්නකෝ. කුෂ්ඨ නිසා ඇතිවෙන සැපයට අපි කැමති කියන්නේ ආපෝ කුෂ්ඨයටමයි තණ්හා කරලා තියෙන්නේ. මේ දැන් සැපයට නෙමෙයි බලන්න තණ්හා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සැපේ ප්‍රාර්ථනා කරනකොට ඕනේ ලැබෙන්නේ ආපෝ මෙබඳු තුවාලයක්. ආපෝ මේ තුවාලය නිසා දුක එනවා. ආයෙත් ඒක ගන්නකොට ආපෝ ලැබෙන්නේ බඳු දෙයක්. ඒ වගේ අපේ ජීවිතයේ හැමදාම පැවතුනේ මේ දුකම විඳිමින් දුකටම තණ්හා කරනවා කියන තැනකින්. ඒත් අපි ඒක දන්නේ, අපිට ඒක තේරුන්නේ, අපි ඒක දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි මේ බුද්ධෝත්පාද කාලේ මෙන්න මේ ස්වභාවය ටිකක් තේරුම් කරගන්නට ඕන. මම මෙතන ඉඳලා පොඩ්ඩක් මතක් කරන්නම් එක කරුණක්. සමහර විටක අපි කියනවා සිල් රකින්න කියලා. සමහර විට කියනවා බුදු ගුණ අසුභි වගේ ආනාපාන සතිය වගේ සමත කමඨහනක් වඩන්න කියලා. සමහර විටක කියනවා විදර්ශනා කරන්න, භාවනා කරන්න කියලා. නමුත් අපි කවුරු දැනගෙන ඉන්නුනේ ඇයි අපි මේක කරන්නේ? හිස්සුවටද? මොකටද මේක කරන්නේ? මොකක් හරි ප්‍රතිඵලයක් මොකක් හරි තියෙන්න එපේ. මට මේක කරන්න කියනොත් ඇයි මේක කරන්නේ? මොකටද මේක කරන්නේ? ඇයි මම නොකළොත් මේක? මම කළොත් මේ දේ මට මේ යහපත වෙනව නැත්නම් මේ අයහපත වෙනව. මම මේක නොකළොත් මට මේ යහපත වෙනව මේ අයහපත වෙනව කියලා යම් දැක්මක් අපිට තියෙන්න ඕනේ නේද? කවුරු හරි කෙනෙක් කියන එන්න බණ අහන්න. මොකටද මම බණ අහන්නේ? අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ඈ කවුරු හරි කෙනෙක් කියන භාවනා කරනවා. මම මොකටද භාවනා කරන්නේ? මොකටද මේක කරන්න කියන උත්තරේ ලැබුණොත් දැනගත්තොත් අපි මේකට කවුරුවත් අපි අදගෙන ඉන්න ඕනේ නැහැ. අපිටම තේරුණ ජීවිතය ගැන අපිට භවනා කරන්න කියලාවත් සිල් රකින්න කියලාවත් එකක් අපිට ඕනේ නැහැ. අපිට ඕනේ ජීවිතේ ඇත්ත මොකද්ද කියලා දැනගන්න. ඉතින් ඒ හින්දා මම දැන් මෙතෙන්දී මතක් කරන්න මේ ගොඩාක් දෙනෙක් කියන අපේ මහතුරුන් දන්නේ නැති අපේ උපාසකම්මලා උපාසක මහතුරු ගොඩාක් සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා. ඇයි මේ මේගොල්ලෝ මෙහෙම කරන්නේ? මොකටද මේ කරන්නේ? ඇයි අපි ඒවා නොකරන්නේ ඇයි අපි ඒවා කළොත් කියන මේ උත්තරේ පොඩ්ඩක් පහදලා දෙන්න. එතකොට මම හිතන්නේ මේ පින්වතුන්ටම තීරණයක් ගන්න පුළුවන්, ඇත්තටම අපි සිල් රකින්නවාද නැත්නම් අපි භවනා කළ යුතුද කරනවද කරන්න ඕනේද, අපි බණ අහන්න ඕනේද, බණ ඇහිමින් ඇති වැඩේ මොකද්ද කියන උත්තරේ කියලා මට හිතෙන්නේ. නැත්නම් මොන හරි දෙයක් කරන්න කිව්වට කරන එකේ තේරුමක් නැන්නේ නේද? අපි මෙහෙම ගත්තොත් මම එක තැනකින් මේක පටන් ගන්න කොහොමද, එක තැනකින් පටන් ගන්නම්. අදවසත් මම මේ ටිකම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මං කිව්ව දුක දැකලා දුක නැති කරන මඟ කියලා දෙන්න කියලා. ඒ මඟ කියලා දෙන්න පැමිණි බුදුරජාණන් වහන්සේ මුළු බෞද්ධ දර්ශනයම කැටිකල එක වචන ටිකකින් කියනවා, දේශනා කරනවා. යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නව නැත්නම් සමුදේ ස්වභාව වූ යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම නැති වෙනවා. පාලි වචන නොතේරණේවා තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ යම් යම් හේතු නැත්නම් යම් යම් කර්මයක් නිසා යම් යම් ධර්මයක් හටගත්තු. ඒ ධර්මය හටගන්න උපකාර වෙච්ච ඒ දේ නැති වෙනකොට හටගත් දේ නැති වෙනවා කියලා තමයි මේ බුදුදහමේ දර්ශනයකින් දැක්කේ. යම් හේතුවක් නිසා යම් ඵලයක් හට ගන්නව නම් හේතුව නැතිනොට ඒ ඵලය නැති වෙනවා කියලා. මේ දර්ශනය දැක්කා බුදුරජාණන් වහන්සේ යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ දැක්ම. අපි පරිහරණ ඇහෙන් රූප දකින්න, කනෙන් සද්ද අහන, නාසයෙන් ගඳ සුවඳ දකින්න, දිවෙන් රස ලබන, කයින් ස්පර්ශ ලබන, ඉතින් යමක් දැනගන්නවා කියන මේ ධර්මතා හයට කියන ආයතන කියලා. මේ ස්පර්ශ ආයතන හය තියෙන තැන තමයි මේක දැක්කේ. හරිද? මෙන්න මේ ටික දැක්කහමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ සබ්බේ සංඛාරානිච්ච, සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා. අන්නේ දැක්කහමයි බුදුරජාණන් වහන්සේට දැක්කේ අත නිබ්බිදි දුක්ඛේ, මෙන්න මෙහෙම කෙනෙක් දැක්කහමයි දුකේ කලකිරෙන්නේ කියන තැන. අපි උදාහරණයක් ඇටියට ගමු. මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යම් කිසි කෙනෙකුට ඇහෙන් මේ රූපයක් දැක්කොත්, මේක කෙටි අදහස, ඇහෙන් රූපයක් දැක්කොත් තමන් ඒ වස්තුව තියෙන තැනින් එතනින් අයින් වුණොත් දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා. කණ්ණාඩියකට අපි එබුණොත් අපේ ඡායාව කණ්ණාඩියේ වැටෙනවා නම් අපි කණ්ණාඩියෙන් අහකට යනකොට කණ්ණාඩියේ කිසිවක් ඉතුරු නොවීම යම්සේ නැති වෙනවද? වීදුරු හැරෙන්න වෙන ඡායාවක් මාත්‍රයක්වත් ඉතුරු නොවෙනවා. කැඩපත ඉස්සරහට එනකොට ඡායාවක් වැටෙනවා නම් කැඩපතින් අහකට යනකොට ඡායාවක් වීදුරුව තුල ඉතුරු නොවීම යම්සේ නැති වෙනවද? ඉබඳුම ආකාරයට ඇහෙන් මෙහෙම බලන සිද්ධිය මෙහි බාහිර ශේෂ මාත්‍රයක්වත් ඉතුරු නොවි මම මෙතන යනකොට හටගත් හැම දෙයක්ම නිරුද්ධයි නැති වෙලා කියන නුවණම මට එළඹ සිටිනවා නම් අපිට විශ්වාසයක් නැහැ මෙහෙම දෙයක් තියෙනවද කියන එක ගැන අපි බලාගෙන යමු. මෙන්න මේ මට්ටමට දැක්කොත් තමයි යම් දවසක මේ තණ්හාව කියන එක නැති වෙන්නේ. නැත්තම් මේ සියලු ධර්මයන්ගේ දුකේ කලකිරීමක් ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මම මේ කෙටියෙන් මේ මතුරු තේරෙන මට්ටමට කියන්නේ. එතකොට යම් සද්දයක් අපි අහනවා නම් ඒ සද්දේ ඇහෙන්න හේතු ධර්මයේ නැති වෙනකොට අහන සද්දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දකිනවනේ. ඔකට පාලියෙන් කියනවා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්. දකින්න දේ දැකීමක් පමණයි, අහන දේ ඇහිමක් පමණයි කියලා දැක්කොත් දුක නැති වෙනවා කියලා. දැන් මම මේ නිකම් කියන්නේ උන් ඒ ටික අපි පැත්තකින් තබමු. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහමට විශ්වාස තබන්න ඉස්සර වෙලා අපි තුල තියෙන අපි තුල පවතින ඇත්ත හොයාගමු. එතකොට අපිට බුදුහම් අපි තුල පවතින ඇත්ත අපි දැක්කොත් අපිට බුදුහාමුදුරු දේශනා කරපු දෙයට ශ්‍රද්ධාව තබා ගන්න පුළුවන්. දැන් මේ හැමෝටම පැහැදිලිද මේ ප්‍රත්‍යක්ෂයිද දැකපු දේ දැකීමෙන් පස්සේ තියෙනවා කියන මට්ටම? දැකපු දෙයක් ආපහු බලන්න පුළුවන් කියලා අපේ මනසේ එළඹ සිටින බව Tamanට පැහැදිලි නේද? මම ඉස්සෙල්ලා කිව්වේ අනිත් පැත්තනේ, දැකපු දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියන එකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේ දහම පැත්තකින් තබන්න ඉස්සර ඒක ගන්න ඉස්සෙල්ලා දැකපු දේ හොයාගෙන අපිට යන්න පුළුවන්. අපි මෙහෙම බලලා අනිත් පැත්ත බැලුවත් ආපහු බලපු දේ තියෙනවා, දැකපු දේවල් තියෙනවා, අහපු දේවල් තියෙනවා කියලා වැටහෙන බව තේරෙන බව Tamanට පැහැදිලි නේද? බුදුහාමුදුරු හරි නැත්නම් කවුරු හරි ලෝක කෙනෙක් කියපු හින්දාද මේ ධර්මයේ Taman කෙරෙහිලාම දකින්නවද? අපි කෙරෙහිලාම දකින්නව නේද? තේරෙනව නේද මම මේ කියන්නේ? හරි. ඔන්න දැන් බලන්න මෙහෙම තියෙන මේ මානසික මට්ටමේ අපි දැකපු දේ නැවත බලන්න පුළුවන්, අහපු දේ නැවත අහන්න පුළුවන්, ගඳ සුවඳ ලබපු දේ නැවත ලබන්න පුළුවන්. අපි බලපු දේ අනිත් පැත්ත බැලුවා තාපහු තියනවා කියන මානසික මට්ටම තමයි අපිට තියෙන්නේ. හොඳයි බලන්න මෙහෙම මානසික මට්ටමක් තියෙන මෙහෙම මානසික මට්ටමක් ඇසුරු කරන අපි මේ ලෝකෙ කිසිවක් ගැන කලකිරලා තියනවද කියලා? දෙමව්පියෝ හෝ සහෝදරයෝ හෝ කවුරු හරි මැරුණාම නැති වුණොත් අනේ මැරුණා කියලා නැති වුණා කියලා අවස්ථාවට අඬනවා මිසක, නමුත් මේ හැම දෙයක්ම දාලා යන්න තරම් මේ ලෝකෙ විරාග බවක් අපිට ඇති වෙලා තියෙනවද? මේ ලෝකේ කලකිරලා නැහැ හැම දෙයකම. ලෝකේ කලකිරලා කියන්නේ එක දෙයකට විතර නෙමෙයි හැම දෙයකම නිවැලෙච්ච බවක්. නමුත් එහෙම වෙලා නැති බව Taman තුලට තේරෙනව නේද? ඒක පැහැදිලි වෙන්නේ. මේ කිසියම් දෙයක් ගැන අපි කලකිරිලා නැහැ. කල නොකිරුණු එකේ ප්‍රතිඵලයක් හැටියට අපි මේ ලෝකයට ඇලිලා ඉන්නවා කියලා පැහැදිලිද? ඇලිලා කියන්නේ මම දරුවන්ට කැමති, ගෙදර ගෙවල් වලට කැමති, මිල මුදල් වලට කැමති, දේපොළ වස්තුවට කැමති, හරක බාන්නට කැමති කියලා ඇලිලා තියෙන බව තමන්ගේ මනසේ එක එක දේවල් වලට කැමති වෙලා තියෙන බව පැහැදිලිනේ. පැහැදිලි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇලීම නිසා බැඳීම. බැඳීම කියන්නේ දැන් හරකෙක්ව හරි අලියෙක්ව හරි දන්වැලකින් කණුවක බැන්දොත් බැන්දොත් මොකද වෙන්නේ? ඒ සතාට කැමති දිහාවක කැමති වෙලාවක ඕන විදිහකට යන්න බෑනේ. ඇයි ඒ? බැඳලානේ. බැඳිලා. ඔන්න සංයෝජනයේ ස්වභාවය ඕක, බැඳුමේ ස්වභාවය. ඔන්න දැන් අපි ගෙවල් වලට, දරුවන්ට, මිල මුදල් වලට ඇලිලා. ඇලීම නිසා අපි බැඳිලා. දැන් අපිට පේන්නුනේ අපි බැඳිලා ඉන්න බව. මේ පින්වතුන්ට පුළුවන්ද මේ පින්වතුන්ගේ දරුවෙක් ඉන්නවනම් දරුවා දාලා ඕන විදිහකට ඕන තැනක කැමතිලා ගන්න පුළුවන්ද? පුළුවන්ද යන්නේ? යකඩ දන්වලක් නම් කියතකින් කපන්න පුළුවන්. ඈ වෙන භෞතික වස්තුවකින් හැදුණු බැඳීමක් නම් කපන්න පුළුවන් ආයුධයකින්. දැන් මේ බැම්ම භෞතිකව හැදිච්ච එකක් නෙමෙයි. බලන්න හොඳට නුවණින් මේක සංයෝජන බැම්මක් නෙමෙයි. ඕගලන්ට ඕන වෙලාවට ගෙදර දොර දාලා යන්න පුළුවන්ද කැමති දැනක? යන්න හිත දෙනවද? බෑ. ඈ තමන්ගේ දරුවා ඉස්කෝලේ ගියොත් හරි නැත්නම් ඕන දෙයක් උනාවේ කියලා පැත්තට දාලා ඉන්න පුළුවන්ද? බෑ. තමන්ගේ අම්මා තාත්තා ගැන බලන්න නැතුව ඉන්න පුළුවන්ද? නැත්නම් දාලා අපිට ඕන වෙලාවක ඕන තැනක හිතුමතේ කැමති දේක් කරන්න පුළුවන්ද ඕගලන්ට? බෑ. එක්ක දරුවාගේ හෝ ගෙදර හෝ පිළිගන්නවද මේක බැඳුමක් කියලා? හොඳට මතක තියාගන්න ඕනේ යන්න බැයි නම් බැඳිලා. මම කියන්නේ එහෙම දාලා යන්න මේක බැඳුම මේක සංයෝජන මේක අයින් කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ධර්මතාවය හඳුනා ගන්න කියන වචන ටික මම මේ කියන්නේ. මම කියන්නේ ඕක බැඳුම ඕක සසර දික් කරන එක දරුවට උතනින් තණ්හාව ඇති වෙන එක තමයි මේ සසර දික් කරන්නේ කියන එක කියන්නේ නෙමෙයි. මම දන්නවා ඔහෙන් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්වලත් නැහැ. කරන්න බැරි දේවල් කියන්නේ. නමුත් මම මේ කියන්නේ මේ ධර්මතාවය හඳුනා ගන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇලුනොත් බැඳෙනවා. දැන් තමන්ට තමන්ව පැහැදිලි නේද බැඳිලා කියලා? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බැඳුනොත් නොමිදෙනවා. මිදෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැහැ. මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසෙන්. දැන් මෙහෙම බැඳිලා දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, අම්මා තාත්තා ඉන්නවා කියලා මෙහෙම ඉන්න ඕගොල්ලන්ට දෙමව්පියෝ දරුවෝ යාළු මිත්‍රයෝ මැරුණ දුක විඳින්න වෙන්නේ නැද්ද? වෙනවා. මහලු වීමේ දුක, ලෙඩ වීමේ දුක විඳින්න වෙන්නේ නැද්ද? ඔය තමන් ඇලිලා බැඳිලා ඉන්න ගොඩේ ප්‍රිය දේවල් වස්තු හෝ ප්‍රිය කෙනෙකුෝ නැතිවීමෙන් වෙන දුක් විඳින්න වෙන්නේ නැද්ද? තමන් අකමැති අප්‍රිය දේවල් ලැබීමෙන් දුක් විඳින්න වෙන්නේ නැද්ද? ඉතින් ඇයි දැන් අපි මේ බැඳිලා ඉන්නවනේ ගොඩක? මේ ඉන්න ගොඩෙන් තියෙන ගොඩෙන් අපි මිදෙන්නේ නැහැ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන මේ දුක් වලින්. මේ දුක් වලින් මිදෙලා නැහැ. මේ දුක් අද අපිට විඳින්න වෙනවා, අපි විඳිනවා කියන එකත් පැහැදිලිද? පැහැදිලි. එහෙනම් ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ මේ පෙන්නුවා, දහම පෙන්නුවා, මහන්නේ මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් පුද්ගලෙක් නෙමෙයි, හේතු සහිතයි. හේතු සහිතයි. මොකද හේතුව? මෙහෙම දුක් විඳින්න වෙන්නේ මේ දුකෙන් මිදිලා නැති නිසායි. මේ දුකෙන් වෙන් වෙලා මිදිලා නැති නිසායි ලෝකයට දුක් විඳින්න වෙලා තියෙන්නේ. විමුක්තිය නැහැ. ඇයි විමුක්තිය නැත්තේ? ඇයි මිදිලා නැත්තේ? සංයෝජන බැඳිලා හින්දායි. බැඳිලා හින්දායි. සංයෝජන කියනකොට දකින්න අම්මා තාත්තට, තාත්තා අම්මට, දුව පුතාට, පුතා දුවට, අම්මා පුතාට, පුතා අම්මට, එතකොට පුතා තාත්තට, තාත්තා පුතාට, ඊට පස්සේ පුතා අම්මට, මේ තියෙන සිනහස කියලා අපිට ඕවා හිතෙන්නේ මනුෂ්‍ය ධර්මයක්. මම ඕවා නැති කරන්න කියන එක නෙවෙයි, නමුත් හඳුනා ගන්න. මේක සංයෝජනයක්, මේක බැම්මක්, මේක බැඳුමක්. මේක නිදහසේ ඒමේ යත යන්න බැරි වෙන, බැරි වෙච්ච බන්ධනයක් මේ. යථාර්ථය. එහෙම නැතුව මේවා දාලා යන්න ඕනේ, අයින් කරන්න කියන එක නෙවෙයි මම කියන්නේ, යථාර්ථය තේරුම් ගන්න කියලා. දැසපෙන්න මේ දුකෙන් නොමිදුණේ ඇයි? බැඳිලා හින්දා. බැඳුණේ ඇයි? ඇලුන හින්දා. මගේ දුව, මගේ පුතා, මගේ ගෙදර, මගේ රත්තරන්, මගේ මිල මුදල්, මගේ රස්සාව, මේ විදිහට අපි එකින් එකට එකින් එකට මෙව ඇලෙන හින්දායි බැඳෙන්නේ. උගොර බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වනවා. එක වැද්දෙක් මේ වඳුරු වල්ලන. මේ වැද්දා මොකද කරන්නේ? වඳුරු අල්ලන්න කැලේට ගිහිල්ලාම කොහොල්ල උලින් රූපයක් හදලා ගහක් මුල තියනවා. වඳුර ඉන්නකොට වඳුර මොකද කරන්නේ? ඇවිල්ලා අර කොහොල්ල රූපෙට තට්ටු කරනවා. එතකොට ඒ අත ඇලෙනවා. ඊට පස්සේ ඒ අත ගන්න දෙවෙනි අතින් ගහනවා. ඒ අතත් ඇලෙනවා. ඊට පස්සේ අත් දෙක ගන්න කකුලෙන් ගහනවා. ඒ කකුලත් ඇලෙනවා. අනිත් කකුලෙන් ගහනවා. ඒකත් ඇලෙනවා. ඒ ටික බේරගන්න උලියෙන් ගහනවා. ඒකත් ඇලෙනවා. පස් පොලිම ඇලුනහම පස් පොලිම බැඳෙනවා. දැන් ඇලුණු කෙනා බැඳිලා ඉන්නේ නේද? ඇලුණා කියන්නේ බැඳිලා යන්න බෑ. දැන් පෙන්නනවා මහණෙනි, දැන් ඒ වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන්. මේ සතාට, මේ සතාට කැමති දෙයක් කරන්න පුළුවන්. ඇලුනහම ඒකේ දෝෂේ බැඳෙනවා, බැඳුනහම මිදෙන්නේ මරණයෙන්. දැන් පුළුවන් වැද්දට මෙයාව මරන්න. ඒ වගේ බුදුරජාන් වහන්සේ පෙන්වනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. නෑ, පොට්ටබ්බ කියන්නේ මේ ධර්මතා පහෙන්ම ඇලිලා අපි ඉන්නේ ලෝක සත්වයා. ඉන්ද පහෙන්ම බැඳිලා. ඒ හින්දා දැන් පවිතු මාර්යාට කැමති දෙයක් කරන්න පුළුවන් තමයි මිදෙන්නේ මරණය කියලා. ඒකෙන් මම පෙන්වන්නේ ඇලීම නිසා බැඳීම කියන එක පෙන්වන්නට. එතකොට ඇයි අපි ඇලෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්වනවා ඇයි අපි ඇලෙන්නේ. ඇලෙන්න හේතුවක් වෙනවා කලකිරෙන්නේ නැති නිසායි. මේක අසුබ දර්ශ, අසුබ වශයෙන්, නරක වශයෙන් කලකිරුණු කිරිය යුතු දෙයක් හැටියට නොදකින නිසායි අපි එහෙම ඇලෙන්නේ. අපි එහෙම නොදකින නිසායි කලකිරෙන්නේ නැත්තේ. බලන්න මේ කෙනාගේ මනස පෙන්වන්නේ නෙමෙයි, ලෝකෙ අපිව පෙන්වන්නේ නෙමෙයි, බුදුදහම කියලා වෙන කොහෙවත් නෙමෙයි මේ පෙන්වන්නේ. අපි තුලම තියෙනව නේද මේ ඔක්කොම? කලකිරෙන්නේ නැති නිසායි. මේක ඇලෙන සුදුසු දෙයක් නෙමෙයි කියලා දකින්නේ නැහැ අපි. සුදුසු හැටියටයි දකින්නේ. එහෙනම් යලෙන්. ඇයි අපි ලෝකේ කලකිරෙන්නේ නැත්තේ? ඇත්ත ඇති හැටි දකින්නේ නැති නිසායි. ඇත්ත ඇති හැටි දකින්නේ නැති නිසායි. බුදුහාමර පෙන්වන ඇත්ත ඇති හැටි නොදකින නිසා. ඊට පස්සේ මොකද්ද ඇත්ත ඇති හැටි? සමුදේ ස්වභාවය යමක් හේතුන්ගෙන් හටගත්තම හේතුව නැති වෙනකොට ඒ දේ නැති වෙනවා කියලා දකින්නේ නැහැ අපි. ඔන්න පෙන්වුවා බුදුරජාණන් වහන්සේ හේතු, හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මය නිසා මේ අපිට යම් පෙනෙන නැහෙන බවක් ඇති වෙනවා නම් මේ හේතු නැතිනොට පෙනෙන නැහෙන දේවල් නැති වෙනවා. නමුත් අපිට නැති වෙන බවක් පේන්නේ ඇති බවයි අපිට හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ ඇත්ත ඇති හැටි යමක් හටගත්තා නම් හේතුවකින් හේතුව නැතිනොට නැති වෙනවා. නමුත් ඒක නොදන්නාකම මුල් කරගෙන දුකෙන් නොමිදෙන තැන දක්වාම බුදුහාමුදුරු පෙන්වනවා. ඊට පස්සේ උන්න අපිව පෙන්නලා ඉවර වෙලයි දැන් අපිට ශ්‍රද්ධාවක් තියෙන ඇත්තටම බුදුහාමුදුරු බණ කියලා වෙන මොකුත් නෙමෙයි කිව්වේ අපිවනේ කිව්වේ අපේ ජීවිතේනේ කිව්වේ දැන් අපිට ශ්‍රද්ධාවක් තියෙනවා බුදුහාමුදුරු ඇත්තටම අපේ දුක ඇති වෙච්ච හැටි හරියට කිව්වනේ කියන්නේ සාත්‍රය කිව්වා වගේ මගේ මනස ගැන කිව්වා මේ දැන් බුදුබණ කියලා මොකුත් කිව්වේ නැහැ මම දුක් විඳින්නේ දුකෙන් නොමිදෙන්නේ බලන්න ඔක්කොම තමන්ගේ ඇත්තද කියලා බුදුදහම අහන්න එපා ඕගොල්ලෝ ගැනම බලාගන්න මේ සාත්‍රය කියලා තියෙන තමන්ගේ අතේ රේඛා ටික කියනවා වගේ තමන් ජරා මරණ දුකෙන් දුක් විඳින්නේ ඇයි කියන තැන දක්වා කිව්වා දැන් අපි සාත්‍රයක් අහන්න ගියාමත් අපේ ගෙදර ඉස්සරහා පිහිටලා තියෙන හැටි ඉස්සරහාම තියෙන ගහ නැත්තම් ගෙදර ඉන්න කෙනාගේ නම අපිට කිව්වොත් ඊට පස්සේ නොපෙනෙන දෙයක් අනාගතය ගැන කිව්වොත් අපිට විශ්වාසයක් එනවනේ එනව නේද ඇයි මෙයා මේ ටික කිව්වනම් මේ ටික කියන්න බැරි වෙන්නේ නැහැ තාම ඒක අපිට පේන්නේ නැහැ හෙට දවසේදී තව සතියකින් වෙන